ප්‍රධාන කටයුතු විසර්ජන පනක් කෙටුම්පත 20/21 කාරක සභා අවස්ථාව. ශීර්ෂංක 110, 205, 228, 231, 233, 234 සහ 235. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂංක 418, 232 හා 326. කම්කරු අමාත්‍යාංශයේ ශීර්ෂංක 193 සහ 221. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂංක 412. සලකා බැලීම් පූර්වභාග 10:30 දක්වා සහ අප්‍රභාග 1:05 දක්වා. කපාහැරීම ලක්ෂ්මන් කිරියල්ලම අන්තිම.
ගරු කථානායකතුමනි, 2021 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ අද දින 2021/12 බදාදා විවාදයට ගැනෙන අමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 110, 205, 228, 229, 230, 231, 232, 234, 235, 418, 232 සහ 326 දරන වැශේෂයන්ගෙන් සම්ප්‍රදායානුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුය යන යෝජනා කරමු.
ගරු කථානායකතුමනි, අද දවසේ අධිකරණ කම්කරු විදේශ රැකියා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යාංශවල මේ කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කරන්නට විපක්ෂ වෙනුවෙන් මට අවස්ථාව සලසලා දීපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි මතක් කරන්නට ඕනේ 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයෙකු පත්කරගන්න සඳහා මැතිවරණයක් පැවැත්වෙන වෙලාවේදී රටේ ජනතාවට දීපු පොරොන්දු කීපයක් තිබුණා. එදා පාලනයක් වෙනස් කරන්න, ජනාධිපතිවරයෙක් වෙනස් කරන්න ඉල්ලන වෙලාවේදී රටේ ජනතාව රැකී රක්ෂා, එහෙම නැත්නම් අධිවේගී මාර්ග, එහෙමත් නැත්නම් වරායවල් ගුවන් තොටුපළවල් ඉල්ලුවේ නැහැ. ඒ අය ඉල්ලුවේ ඇති වෙලා තිබිච්ච අධිකරණයේ ස්වාධීනත්වය, නැති වෙලා තිබිච්ච අධිකරණයේ ස්වාධීනත්වය සහ සමාජය වශයෙන් ඇති වෙලා තිබිච්ච ගැටලු ගණනාවකට අවශ්‍ය වෙනස්කම් ඇති කරන්න තමයි ජනවාරි 8 වෙනිදා 2015 රටේ වෙනසක් ඇති කරේ. අපිට එදා මතකයි, අධිකරණයේ ස්වාධීනත්වය ගැන අද පුන පුනා කතා කරනකොට 2015 ඉස්සෙල්ලා තිබිච්ච රජයේ හිටපු අග්‍රවිනිශ්චකාරවරියක් පාර්ලිමේන්තුවේ කොමිටියක් මගින් හිටපු හැටියේ පැය 48ක් ඇතුළත සේවෙන් පහ කරා. මම හිතන්නේ මේ ඉතිහාසයේ, රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට එහෙම එකක් වුණේ. මාධ්‍ය නිදහස ගැන අපි කතා කරා. එදා ලසන්ත වික්‍රමතුංගල, ඒ වගේම එක්නැඩිගොඩ මහත්තයා අතුරුදහන් වෙනකොට මැරෙනකොට උපාලි තෙන්නකෝන්ලා, කීත් නොයාලා, ඒ වගේම පෝද්දල ජයන්තලා, සුනන්ද දේශප්‍රියලා මේ රට අතෑරලා ගියා මරණ බයි. සිරස සියත වගේ මාධ්‍ය ආයතන රජයට පක්ෂපාතී නැති මාධ්‍ය ආයතන ගිනි තියලා පුච්චලා දැම්මා. ඒ වගේම තාජුඩීන් වගේ අය ඝාතනය වුණා. අර දරුවන් උස්සගෙන ගිහිල්ලා ඒ දරුවන් අතුරුදහන් වුණා. මේවට සාධාරණයක් කරන්න කියන එක අපේ ඉල්ලීමක් බරපතල විදියට එදා පත්වෙච්ච ජනාධිපතිවරයාටත් ඒ වගේම ආණ්ඩුව බාරගත්ත අපිටත් තිබුණා. එදා අඩුම තරමේ අද අපේ අධිකරණ ඇමැතිතුමා යටතේ තියෙන නීතිපත් දෙපාර්තමේන්තුව එදා අධිකරණ ඇමතිවරයා යටතේ තිබුණ නෑ. 2015 ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා ඒක තිබුණෙත් හිටපු ජනාධිපතිවරයා යටතේ. මේ හැම එකක් වෙනුවෙන්ම තමයි වෙනසක් ඇති කරන්න 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය දින 100ක් ඇතුළත ඒ පත්වෙච්ච ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ආණ්ඩුවත් මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරේ. ඒ හැම එකක් වෙනුවෙන්ම කටයුතු කරන්න තමයි ව්‍යවස්ථාදායක සභාවක් කථානායකතුමාගේ සභාපතිත්වයෙන් එදාපත් කරේ. ව්‍යවස්ථාදායක සභාව පිහිටවනකොට, ඒකේ කථානායකතුමා සභාපති වෙනකොට අගමැති විපක්ෂනායක ඒ පක්ෂ නියෝජනය කරමින්, ඒ වගේම මේ උත්තරීතර සභාවේ සුළු පක්ෂ නියෝජනය කරමින් සහ දේශපාලනයට සම්බන්ධ වෙච්ච නැති උගත් වියතුන් කීප දෙනෙක් ඒ සභාවට නියෝජනයට 10 දෙනෙක්ගෙන් යුක්තව පත් කරා. මේ සභාවේ විශේෂම කාර්යභාරය වුණේ අග්‍රවිනිශ්චකාරතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චකාරතුමන්ලා පත් කිරීමත්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති වගේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීමත්, ස්වාධීන කොමිෂන් සභා 10ක සාමාජිකයින් පත් කිරීමත්. මේ හැම එකකින්ම එදා බලාපොරොත්තු වුණේ අධිකරණයේ ස්වාධීනත්වය උපරිම වශයෙන් ඇති කරන්නටත්, ඒ වගේම කාර්යක්ෂමතාවය නිසා අධිකරණය තුළ ඇති වෙලා තිබිච්ච නොයෙකුත් ප්‍රමාද වීම්, අහිංසක මිනිස්සුන්ට මූණ දෙන්නට වෙලා තිබිච්ච විශාල ගැටලු වලට තීරණයක් හැටියට. මේ හැම එකකින්ම මම කීපයක් මතක් කරන්නට ඕනේ. පහුගිය රජයේ කාලේ අධිකරණ අමාත්‍යාංශයේ හැටියට අපිට කරන්නට පුළුවන් වෙච්ච කටයුතු කීපයක්, විශේෂයෙන්ම අග්‍රවිනිශ්චකාරවරයා ඇතුළු ඉහළ අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ ඇතුළු සමස්ත අධිකරණ පද්ධතියේ නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් සංශෝධනයක් කරන්න පුළුවන් වුණා 300ක විතර. දීමනත් ඇතුළත් කරලා, මොකද අපි ඒ ශේෂ්ඨයට සම්බන්ධ අය සමහර වෙලාවට අපිත් එක්ක කතා කරනකොට කිව්වේ දරුවන්ට හරියාකාරව අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් කමක්. මොකද විනිශ්චකාරවරු කියන්නේ සමාජයේ ඕනම තැනක ගැවසෙන්න පුළුවන් අය නෙමෙයි. සමහර විනිශ්චකාරවරුන්ට ඒගොල්ලොන්ගේ තනතුරට ගැලපෙන නිවසක්වත් හරියට පිටපළාත්වල ගිහම නැහැ. ඒ අය සමහරලාට ඒ ප්‍රදේශයේ ගොඩයි තනතුරට ගැලපෙන ගෙදරක් හොයාගෙන කුලියට ගත්තොත් සමහරලාට ඒ කුලියට ගන්න අයිති පුද්ගලයාගෙන් ඒගොල්ලොන්ට යම් යම් දේවල් වලට බැඳෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේවා ඔක්කොම කරුණු කාරණා හේතු කරගෙන මේ වෙලාවේදී මං හිටපු මුදල් ඇමතුමා, බංගර සමරේ ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා විශාල සහයෝගයක් ඒ වෙනුවෙන් අපිට ලබා දුන්නා. ඒ වගේම තමයි අපිට මහාධිකරණ ප්‍රමාණය වැඩි කරන්න. මාතලේ දිස්ත්‍රික්කෙට මහාධිකරණයක් තිබුණේ නැහැ. ලග්ගල ඉඳලා මහාධිකරණ නඩුවකට නුවරට යන සමහර අයට කිලෝමීටර් 150කට වැඩි මහාධිකරණේ නඩුවක් තිබුණා නම් යන්න තිබුණා මහනුවරට. මාතලේ අපිට මහාධිකරණයක් ස්ථාපිත කරන්න පුළුවන් වුණා. ඒ වගේම මහාධිකරණ විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය 110 දක්වා වැඩි කරන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි දිනපතා නඩුවහන ත්‍රිපුද්ගල, ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් අපිට කොළඹ පිහිටවන්නට පුළුවන් වුණා. අද මම හිතන්නේ අපේ අධිකරණ ඇමතුමා ඉදිරිපත් කරලා තියෙන කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙන විදියට උතුරේ මාන්කුලම්, ඒ වගේම මුලතිව්, යාපනය, අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශවල උසාවි සංකීර්ණ හදලා ඒවා විවෘත කරන්න පුළුවන් වුණා. ඒ වගේම කිරිනොච්චිය, මාතර, ගම්පොළ, වැලිමඩ, මැදවච්චිය, කහටගස් දිගිරිය, රත්නපුර, පූගඩ වගේ ප්‍රදේශවල අවශ්‍ය පහසුකම් සහිතව දැන් මහා අධිකරණ සංකීර්ණ ගොඩනැගීගෙන යනවා. මේ යටිතල පහසුකම් ලබා දීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තවත් කටයුතු අධිකරණමය කටයුතු කාර්යක්ෂම කිරීම සහ වැඩිවන ජනගහනයත් එක්ක ඒ සඳහා අවශ්‍ය පසුබිම හදාගන්න. 1989 තමයි උපරමාධිකරණ සංකීර්ණය ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ ගොඩනගලා අපේ ආණ්ඩුවට චීන ආණ්ඩුවෙන් ලැබුණේ. එදා ඉඳලා අවුරුදු 25ක් යන කාලය තුළ, පහුගිය අවුරුදු 4 මාසයේ අපේ යහපාලන රජයේ කාලය තුළ දෙවතාවක් චීන ආණ්ඩුවෙන් ආවා මේක ප්‍රතිසංස්කරණය කරන්න. ඒක ඒගොල්ලන්ගේ ගිවිසුමේම තියෙන එකක්. හැබැයි මේ අධිකරණය ගෙනියන්න තැනක් නැති නිසා, අධිකරණ අමාත්‍යාංශය ගෙනියන්න තැන නැති නිසා හැමතිස්සෙම ඒක අපිට අතපහු වෙලා ගියා. හැබැයි BCC ඉඩමේ අක්කර 6කින් අක්කර 4ක් අධිකරණයේ අමාත්‍යාංශයට පවරගෙන අපි එක ඒ ඉඩම අත්පත් කර ගැනීම කරේ ඉතාමත් අවසාන මොහොතේ 2019 වර්ෂයේ වගේ සියලුම සැලසුම් කරලා උසාවි 40ක සංකීර්ණයක් මහල් 12කින් ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයට මහල් 8ක ගොඩනැගිල්ලක් ඒ වගේම විනිසුරුවරුන්ගේ පුහුණු ආයතනයට ආයතනයටත් නීතිඥ සංගමයේ නීති කටයුතු සඳහා මහල් 8ක ගොඩනැගිල්ලකුත් හදන්නට අපි සියලුම කටයුතු කළා ප්‍රසම්පාදන ක්‍රියාවලිය යෙදෙන වෙලාවක තමයි රජයේ මේ වෙනස ඇති වුණේ හවුස් ඔෆ් ජස්ටිස් අධිකරණ නිවහන ගැන විශාල කතිකාවතක් ඒ වෙලාවේදී ඇති වෙලා තිබුණා අපි උපරිම ආකාරයකින් ඒ කටයුත්ත ඉක්මන් කරන්න හැදුවත් අපිට පුළුවන් කමක් ඒ වෙලාවේ තිබුණේ නැහැ ඇති වෙච්ච නොයෙකුත් එක වෙලාවක 2018 අවසාන වෙනකොට රටේ කුමන්ත්‍රණකාරී තත්ත්වයක් ඇති වුණා අප්‍රේල් මාසේ වෙනකොට පාස්කු ඉරිදා ප්‍රහාරය ඇති වුණා මේ වගේ නොයෙකුත් හේතුන් නිසා මේවා ප්‍රමාද ඇති වුණා ඒ වගේම තමයි අගරු අග්‍රමීෂකාරතුමාගේ ඉල්ලීම අනුව අලුතෙන් අඳුනා ගන්නා අපරාධ සයිබර් ක්‍රයිම්ස් වගේ දේවල් ෆයිනෑන්ෂල් ක්‍රයිම්ස් ඒ වගේ දේවල් සම්බන්ධයෙන් සහ වෙනත් අලුත් අපරාධ වගේ දේවල් ගැන දැනුවත් කිරීම පුහුණු කිරීම අධිකරණවල විනිශ්චකාරවරුන්ට අවශ්‍ය විදේශ දැනුම ලබා දෙන්න කටයුතු කරා විදේශ පුහුණු ලබා දෙන්න කටයුතු කරා ඒ අය විශේෂයෙන්ම ගරු අග්‍රවිශ්වකාරතුමා කාර්යක්ෂමතාවය කැපවීම මත බලලා තීරණය කළා ඒ අයට ඒ පුහුණුවීම් ලබා දුන්නා ඉතින් අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අද ගොඩාක් අය අධිකරණයේ ස්වාධීනත්වය ගැන නොයෙකුත් දෙනා කතා කරනවා හැබැයි අද කවුරුත් පිළිගන්නේ නැති කාරණය තමයි අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපති වෙලා තියෙන්නේ එදා අධිකරණයේ ස්වාධීනත්වය නිසා. එදා මං හිතන්නේ අපේ නඩු කටයුතු වලට සම්බන්ධ වෙච්ච අධිකරණ ඇමතිතුමා ඉන්නවා. ඔබතුමා දන්නවා 19 සංශෝධනයේ හැටියට ද්විත්ව පුරවැසිභාවය තියෙනකොට ඡන්ද ඉල්ලන්න අයිතිය නැහැ. ඒ වෙනුවෙන් උසාවියට ගිහාම සම්පූර්ණයෙන්ම ඒක ප්‍රතික්ෂේප කරා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් උනේ අධිකරණයේ ස්වාධීනත්වය කවුරුත් බලපෑම් කරන්න නැතුව අධිකරණයේ ස්වාධීනත්වය එදා තිබිච්ච නිසා. ඉතින් ඒක ගැන අපි ඒ ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ඔබතුමා මං හිතන්නේ හොඳටම දන්නවා. එතුමාව අත්අඩංගුවට ගනී කියලා FR ෆයිල් කරනකොට ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය ඊට පහසුකම් ඒ වෙලාවේදී උසාවිය ලබා දුන්නා. කවුරුත් ඒවට මැදිහත් වෙන්න බලපෑම් කරන්න මගේ දැනුම හැටියට මොකද ඒ වෙලාවේදී විශේෂයෙන්ම අවසාන අවුරුදු දෙකේ අධිකරණ ඇමතිවරිය හැටියට මම හිටියේ කවුරුත් ඒ වෙලාවේදී කටයුතු කරන්න උත්සාහ කරේ නැහැ කියන එක ගැන මට වගකීමක් ඇතුව කියන්නට පුළුවන්. ඒ වගේම අපි දන්නවා දැන් බැඳුම් කරය ගැන ඔබතුමා අද වාර්තාවක් දැම්මා. බැඳුම් කරය අපේ රජයට ලොකු පහරක් කරපු අපේ රජයට ලොකුම චෝදනාව තිබිච්ච දේ. බැඳුම් කරය කවුද නඩු කටයුතු පටන් ගත්තේ? බැඳුම් කරය කරයි කියන චෝදනාව සම්බන්ධයෙන් කාවද අත්අඩංගුවට අරන් කාලයක් තියාගෙන හිටියේ? අර්ජුන මහේන්ද්‍රන් ළඟ සැකයක් තියෙනවා නම් කසුන් පලිහෙන්ලා ගැන ඒගොල්ලෝ අත්අඩංගුවේ අවුරුද්දකට වැඩි කාලයක් තියාගෙන හිටියා. ඔය කියන පුද්ගලයා මහ බැංකුව අධිපති කියන කියපු ඔකට සම්බන්ධයි කියන පුද්ගලයා අත්අඩංගුවට ගන්න අවශ්‍ය සියලුම කටයුතු සිංගප්පූරු රජයත් එක්ක මේ අවශ්‍ය ඉල්ලීම් කටයුතු කරා. මෙතන ඉන්න අපේ හිටපු ජනාධිපතිතුමා එතුමත් ඒ ගැන හොඳට දන්නවා. ඉතින් මම විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ කිසිම විදියකට බැඳුම් කරේ ඒ ආණ්ඩුවේ දෙයක් කියලා කවුරුත් යට ගහන්න උත්සාහ කරේ නැහැ ගරු කතානායකතුමනි. ඒ වෙලාවේදීත් ඒ නඩු කටයුතු ඒ විදියටම කෙරුණා. ඒ වගේම තමයි අපේ සමහර හිටපු ඇමතිවරු තිබිච්ච නඩු කටයුතු වලින් ඒගොල්ලොන් නිදොස් කොට නිදහස් කරා උසාවිවල. ඒ වගේන කවුරුත් බලපෑම් කරන්න ගියේ නැහැ. මොකද මේක අපි හැමදාම ඒ වගේම විශාල පිරිසක්. අපි දන්නවා අපේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා ඉන්නෝ. එතුමට නඩු වැටුනේ ආණ්ඩුව කාලේ. රවි කරුණානායක හිටපු ඇමතිතුමාට නඩු වැටුණා. ඒ කාලයේ තමයි ඒ කාලේ වැටුනේ. ඔබතුමා පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න. මොකද ඔබතුමාට දෙයියනේ කියලා තාම අමාත්‍යාංශ වැඩ ටිකක් කරගන්න නැහැනේ. පොඩ්ඩක් ඉන්නකෝ. මම ඒක නක් කියන්නම්. ඒ ගැන කියන්නම් කලබල වෙන්න එපා. ඉතින් මගේ හිත මිත්‍රයා හින්දා. ඉතින් විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී ඔබ තුමාගෙන් මේ බොහොම පැහැදිලිව මේ වෙලාවේ ප්‍රකාශ කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරනකොට අපේ හිටපු අධිකරණ ඇමතිතුමා මේ විජේදාස රාජපක්ෂ මහත්තයා සභාවේ ඉන්නවද දන්නේ අපිට වගකීමක් ඇතුව කියන්න පුළුවා කිසිම වෙලාවක අධිකරණ ඇමතිවරු හැටියට ස්වාධීනත්වයට අපි කතා කරේ නැහැ. නමුත් ගරු අධිකරණ ඇමතිතුමනි ඔබතුමා 20 සංශෝධන ඉදිරිපත් කරනකොට ඔබතුමා කෙටුම්පතේ තිබිච්ච නැති ශේෂාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විශේෂකාරවරුන් වැඩි කිරීම මේ ගරු සභාවේදී ඉදිරිපත් කරා. ඒ වෙලාවේදී ඒ ගැන කිසි බේදයක් තිබුණ නැහැ. අපිත් හිතනවා ඒ වැඩි කිරීම ගැන අසාධාරණයක් නැහැ. නමුත් මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමා දැන් අර මං කලින් කිව්වා වගේ අපිට ගැටලුවක් තියෙනවා ඉඩකඩ ප්‍රශ්නය පිළිබඳව. ශේෂාධිකරණ විනිශ්චයකර අපේ ගරු මහාචාර්යතුමාත් මාත් එක්ක එකග වෙයි. ශේෂාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලට එක චේම්බර් එක එක්කෙනාට දෙන්නට ඉන්න බෑ. ඒ එයා අඩු ගානේ මහාධිකරණයකවත් එහෙම ඉන්නේ නැහැ. ඉතින් ඒ ඉඩ පහසුකම් නැති මොහොතක තමයි ඔබතුමා මේ තීරණය ගත්තේ. අභියාචනාධිකරණෙත් ඒ විදිහටම තමයි. මොකද අපි දන්නවා මේ විනිශ්චයකාරතුමා අපි නීති විද්‍යාලේ ඉන්න කාලේ අපි නම් ශේෂාධිකරණ විනිශ්චයකාරවරයෙක්ගේ මූණට මූණවත් අපි බලන්නේ නැහැ. ඒ තරම් ගෞරවත්වයක් ඇතුව තමයි කටයුතු කරේ. හැබැයි මේ වගේ කාලවකවානුවක ඒ සඳහා අඩුතරමේ ඉදිරිපත් කරපු පෙත්සම් වලටවත් ඇතුළත් නොයි ගරු අග්‍රවිශ්චයකාරතුමාගේ අනුමැතියක් නැතුව ඉල්ලීමක් නැතුව මේ වැඩි කිරීම නිසා විශේෂයෙන්ම ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මොකද පළවෙනිම කාරණේ ඉඩ ප්‍රස්තාව තමයි තියෙන ලොකුම ගැටලුව. ඒ වගේම තමයි දැන් ශේෂාධිකරණ විනිශ්චයකාරතුමාලා 11 ඉඳලා 17කට වැඩි කරනකොට පල්ලෙහායින් 6 දෙනෙක් අභියාචනාධිකරණේ ශේෂාධිකරණයට ඇතුළත් වුණා. ඒක ගැටලුවක් නෑ. අභියාචනාධිකරණේ හිටපු අය. නමුත් අභියාචනාධිකරණයට පත් කරනකොට මේ සාමාන්‍ය ව්‍යවස්ථාදායක සභාවට අපේ හිටපු ගරු ජනාධිපතිතුමා නම් කළා එව්වත් ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් තිබුණ නැත්නම් ඒ සම්බන්ධයෙන් අග්‍රවිශ්වකාරතුමාගේ අනුමැතිය ජේෂ්ඨත්වයේ සහ කාර්යක්ෂමතාවයේ අනුව වැඩ අනුපිළිවෙල හදලා තිබුණ නැත්නම් ඒක අපව ගරු ජනාධිපතිතුමාට අරිනවා. හැබැයි මේ කටයුත්තේදී අපිට සැකයක් තියෙනවා. ඔබතුමා හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ පත් කරපු මහාධිකරණ වලින් පත් කරපු විනිශ්චයකාරතුමන්ලා සම්බන්ධයෙන් අනුමැතියට ගරු අග්‍රවිශ්චයකාරතුමාගෙන් හෝ එහෙම නැත්නම් අඩුගානේ කාර්යක්ෂමතාවය හරි ජේෂ්ඨත්වය අනුව හරි සලකලා බලලා ගත්තද කියන එක. ඉතින් මොකද මම මේකෙදි ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ අපි දන්නවා එකේ ඉඳලා 7 වෙනකම් මම නම් කියන්න කාටවත් සූදානම් නැහැ. ඒ අයගේ අපි ඒ ගැන ඒ ගරුත්වයේ ඇතුව තමයි කතා කරන්නේ. එකේ ඉඳලා 7 වෙනකම් කිසිම ගැටලුවක් නැහැ. ජේෂ්ඨත්වය අනුව දීලා තියෙනවා. හැබැයි කාර්යක්ෂමතාවය පිළිබඳව ගැටලුවක් අපි දන්නේ නැහැ තියනවද නැද්ද කියලා. එතකොට 8 වෙනියට ඉන්න එක්කන අත ඇරලා තියෙනවා. 9 වෙනියට ඉන්න එක්කන අතුරත් කරලා තියෙනවා. 10 වෙනියට ඉන්න එක්කන ආපහු එළියට දාලා තියෙනවා. ඊයේ පෙරේද දිවිනැගුමේ දිවිනැගුම නඩුවේ තීන්දුව දීපු අපේ නඩුකාර උන්නාන්සේව අතුරත් කරලා තියෙනවා. ඊට පස්සේ 12 13 14 එළියට දාලා 15 16 ආයි පල්ලෙහායින් අරගෙන අතුරු කරලා තියෙනවා. ඇත්තටම මම ඔබතුමාගේ කතාවේදී පොඩ්ඩක් බලාපොරොත්තු වෙනවා. ඒ සාමාන්‍යයෙන් ඇත්තටම මේක අපිට අධිකරණ ඇමතිවරු හැටියට අපි හිටපු අධිකරණ ඇමතිවරු අපිට ඒ ගැන කිසි වගකීමක් නැහැ. මේක තනිකර කරන්නේ අග්‍රවිශ්වකාරතුමාගෙත් ගරු ජනාධිපතිතුමාගෙත් එකඟතාවෙන්. නමුත් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද සමහරලාට මේ ඔබතුමත් නීති විද්‍යාලේ හිටිය අපිත් නීති විද්‍යාලේ හිටිය එකම නීති විද්‍යාලේ මේ හැම එක්කෙනාම අපි අඳුරන කරන සම්බන්ධකම් තියෙන අය. එතකොට ඔබතුමාට අඩු ගානේ යම් කිසි පමණින් ලක් ආවනම් මොකද ඔබතුමාම මේ ගරු සභාවේදී කිව්වා ඔබතුමා ජනාධිපතිවරයාගෙන් නඩු 35ක් කරපු නීතිඥවරයා කියලා. එතකොට දැන් අධිකරණයේ ස්වාධීනත්වය කොයි පැත්තටද යන්නේ කියන එක ගැන අපිට ගැටලුවක් තියෙනවා. ඔබතුමා ජනාධිපතිවරයාට ඉතාම සමීපයි කියන එක නඩු 35ක් කරයි කියන එක. නඩු 35ක් තියෙන ජනාධිපතිවර පුද්ගලෙක් මේ රටේ ජනාධිපතිතුමා වුණයි කියන එක වෙනම කාරණයක්. නමුත් නඩු 35ක් වෙනුවෙන් ඔබතුමා පෙනී සිටියයි කියන එක නිසා අපි අපිත් එක්ක හිටපු අය ඉන්න පුළුවන් සම්බන්ධකම් මෙතිපිච්චයි වෙන්න පුළුවන් මේ හැම කෙනාම ගරු ඇමතුමනි අපිට ඇවිල්ලා ඕනෙ වෙලාවක සමහර වෙලාවට සංගමයක් හැටියට ඒගොල්ලෝ අපිට ඇවිල්ලා
උත්තර දෙන්න
මං ඉන්නවා අපි විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මොකද ඔබතුමා ඇත්තටම ජේෂ්ඨත්වයේ අනුව යම් කිසි මැදිහත් වීමක් මොකද අපි මේ අපේ හිටපු ජනාධිපතිතුමාට අපි සමහරවිට ඒ ගැන කරුණු කියලා තියෙනවා යම් කිසි අපේ අදහසක් කියලා තියෙනවා ඔබතුමා නඩු 35ක් කරපු නීතිජ මහත්මයෙක් හැටියට මම හිතන්නේ ඔබතුමාට ලොකු සමීප සම්බන්ධතාවයක් තියෙනවා ඒ හරහා මුළු අධිකරණ ශේෂ්ඨයටම ලොකු පණිවිඩයක් ගිහින් තියෙනවා ඒකේ ස්වාධීනත්වය පිළිබඳව අපිට පොඩ්ඩක් මං හිතන්නේ සමාජයේ දැන් මතයක් සහ කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි
මට මිනිත්තුවක් දෙන්න. ඔබතුමිය සම්පූර්ණ කතාව අහගන්න නැතුව කෑල්ලක් කියන්නේ. ඔබතුමියලා විශේෂ අධිකරණයක් කියලා අධිකරණයක් පිටෙව්වනේ. දැන් ඔබතුමිය ඒක ක්‍රෙඩිට් එක ගත්තනේ. ඒ අධිකරණයේ තියෙන නඩු තීන්දුව දානකොට ඒකේ අපීල් එකක් කරන්න බෑ. එක ප්‍රිලිමරි ඔබ්ජෙක්ෂන් එකක් ගත්තොත් අපි දන්නේ නැහැ සුප්‍රීම කෝට් එකට අපීල් කරන්න ඕනද කෝට් ඔෆ් අපීල් එකට අපීල් කරන්න ඕනද එහෙම නැත්නම් ඒක ලීව් ටු අපීල් එකක්ද ෆයිනල් අපීල් එකක්ද එක ඉල්ලීමක් සම්බන්ධයෙන් අපි අපීල් 8ක් දැම්මා එහෙම නැතුව නඩු 35ක් කියලා
සම්පූර්ණ නඩු 35ක් නෙමෙයි ඔබතුමා කිව්වේ
ඒ ඔබතුමියලගේ ක්‍රමයේ හේතුකොට පොඩ්ඩක් අහගන්න එක ඒ හින්දා ප්‍රිලිමරි ඔබ්ජෙක්ෂන් එකකට විරුද්ධ අපිට සුප්‍රීම උසාවි යන්න වුණා නම් එතන ඔබගේ ওই ක්‍රමයේ හුඩ සම්පූර්ණයෙන්ම කඩාවැටෙනවා ඒ හින්දා තමයි මම කියන්නේ මිනිස්සු ඉලක්ක කරගෙන නම් අපි උසාවි ගේන්නේ නැහැ.
නෑ අපි ගෙනාවෙත් නෑ.
ඔය අනිවාර්යම ගෙනාව.
ඒ මොනවා හරි නඩුවක් තියනවා නම්
මගේ
වෙලාව දැන් යනවා පස්සේ තුමට උත්තර දෙන්න කියන්න ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි අපි කවුරුත් ඉලක්ක කරගෙන මම මේ කතාව පටන් ගන්නකොටම කිව්වා මේකේ කාගේවත් ඉලක්ක කරගෙන කළා නෑ. අපි විශේෂයෙන්ම කවුරුත් හොඳට අවබෝධ කරගන්න ඕනේ තමයි 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ මිනිස්සුන්ට අපි පොරොන්දුවක් දුන්නා. මුදල් අවභාවිතා වෙලා තියෙනවා නම් වංචා සහගත දේවල් වෙලා තියෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරනවා ඒක හින්දා තමයි කවුරුහද මොනවා කිව්වත් මම එදාගෙනයි මෙහෙම ප්‍රශ්නයක් අහලා සෙට් කරලා මෙහෙන් උත්තර දෙනවා දූෂණ විරෝධී කාර්යාලය පිළිබඳව ඒ කාර්යාල පිහිටෙව්වේ ඒ ඕන කෙනෙකුට ඇවිල්ලා ඒවා පැමිණිලි කරන්න ඉතින් එහෙම නැතුව කිසිම කෙනෙක් හෙට ඒක අපිට විරුද්ධව කරපු පැමිණිලිත් තියෙනවා දැන් අපිට විරුද්ධව top 10 කියලා ගිහිලා අල්ලස් එකේ දැම්මේ පැමිණිල්ල ඒක කිසි ගැටලුවක් නෑ අපි අමතිවරු හැටියට ඉද්දිත් අපේ ආණ්ඩු කරද්දිත් අපිට විරුද්ධව පැමිණිලි දැම්මා ඒක ප්‍රශ්නයක් නෑ අපි කිසි කෙනෙක් මේවා ඉලක්ක කරගෙන නැහැ හැබැයි මම කියන්නේ සර්ව සාධාරණ අයිතිය යුක්ති සහගත භවයේ අයිතිය මේ රටේ ජනතාවට අධිකරණය තුලින් තිබිය යුතුයි ඒකේ දේශපාලන අධිකාරිය නඩු විනිශ්චකාරතුමන්ලා තෝරන්න එහෙම නැත්නම් විනිශ්චකාරතුමන්ලාගේ දැන් මෙතුමා ඔබතුමා එක කියපු හින්දා මම කියන්න ඕනේ සිල් රෙදි නඩුව කවුරුත් දන්නෝ ඒ නඩු තීන්දුව නිදොස් කොට නිදහස් කරාන් පස්සේ මෙහෙ ගහලා සභාගත කරනවා නඩු තීන්දුව අපිට මොකටද අපිට වැඩක් නැහැ ඒව කරන්න එපා ගරු ඇමතුමනි මොකද අපි ඒගොල්ලෝ සුද්ධ කරන්න යන්න ඕනේ නැහැ ඔබතුමාගේ ශේස්ත්‍රය ඔබතුමා ඉන්නා වගේම අපිත් කැමති නීතිඥවරු හැටියට නීතිඥයන් හැටියට සියලු දෙනාගේම අයිතිය හොඳින් තිබෙන රටක ජීවත් වෙන්න. ඉතින් ඒ වගේම තමයි මම ඔබතුමාගේ තියෙන කාර්යාලයේ ඉඩ කඩක පහසුකම් වල ඔක්කොම මේ තියෙන ගැටලුව දන්නවා. හැබැයි ඔබතුමාට මතක ඇති ඔය පැත්තේ ඉන්න ඇමතිවරයෙක් කෘෂිකර්ම අමාත්‍යාංශයට බිල්ලිමක් මිලදී ගත්තහම ඒ වෙලාවේදී විශේෂයෙන්ම ඒ බිල්ලිම ගැන නොයෙකුත් විදියට චෝදනා එවා මේවා තිබුණා. හැබැයි දැන් අද ඔබතුමා දන්නවා අපේ උසාවිවල තියෙන ඉඩපාසුකම්. අර එහා පැත්තේ අවුරුදු 200ක් පරණ මේ ගොඩනැගිල්ල
ප්‍රීති ප්‍රශ්න නගන්න.
ගරු කතානායකතුමනි මෙතුමිය ප්‍රකාශ කළා දූෂණ විරෝධී කමිටුවට ප්‍රශ්නයක් යොමු කරාම විමසනවා කියලා. මම විපක්ෂ නායකතුමා එවකට ඇමතිව සමෘද්ධි ඇමතිවරයා විදියට පැමිණිලි කරලා දූෂණ විරෝධී කමිටුවට ඒව විභාග කරන්නේ
නැහැ. හරි බොහොම
විශ්වාසයි.
දැන් ප්‍රශ්නයක් නැහැ.
මේ පිස්සු සමුති කාලා මේ ගරුනාක ඇමත්තුමනි මේක ඔබතුමා දන්නවා අවුරුදු 200ක් පරණ බිල්ඩින් මේ හපැත්තේ තියෙනවා. ඔබතුමාගේ උපදේශක හැටියට කතා කටයුතු කරන අපේ යුආර් ද සිල්වා හිටපු නීතිජ සංගමේ සභාපතිතුමා මාත් එක්ක ගොඩාක් උත්සාහ කරා මේ පැත්තේ තියෙන ගැටලුව විසඳන්න. උසාවි ගණනාවක ඔය ප්‍රශ්නේ තියෙනවා. කොටින්ම කියනවා නම් නඩු බාණ්ඩ පිළිබඳව ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මෙහෙම තියෙද්දි මිලියන 400කට කුලියකට අවුරුදු දෙකකට නෑ 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 එහෙම නෑ. ඒ හරි හරි රුවන්වැලි සෑයට කියලා වැදගන්නකෝ. ඔබ ඔබතුමාගේ මං ඉල්ලීමක් කරන්නේ මොකද ඇමැතුමනි මේක මේ කුහක කමකට කියන දෙයක් නෙමෙයි. ඔබ මම මේක දන්නවා හොඳටම ඔබතුමාට මේ ගැන ගැටලුවක් තියෙනවා.
So I would like to make a statement in this chamber. Our minister is giving up his office.
It's not a point of order, right?
It's not a point of order. Please sit down. Garu ematthumani oba mama kiyanne me million 400 wage tanaka loka welada madhyasthane tanaka building ekata yanakota me pramane maase ekata laksha 170 wak mokada ada covid wasangatayat ekka wenama prashnayak rate yati vela thiyena rate aarthikaya bohoma barapatala vidiyata api oy welawedi attatama building ganna hadapuwama apita idakada hitapu ආණ්ඩුවේ දුන්නේ නැහැ. අපිට ඒ වෙලාවේදී ඒ සඳහා මුදල් ප්‍රමාණයක් නැහැ කියන එක කිව්වා. ඉතින් මම සන්තෝෂ වෙනවා ඔබතුමාට මේ මිලියන 400ක් ඔව් මිලියන ඇමතුමා පස්සේ උත්තර දෙන්න මගේ වෙලාව
යනවා.
No, just give her just 2 minutes with the permission of the house. No, I will not, you will have your time, but I must explain this. නෑ ඒක හරි නෑනේ. නෑ ඔබතුමිට අපේ වෙලාවෙ දෙන්න. මගේ වෙලාවෙන් දෙන්න. ඔබතුමි එන්න. මොකද මේක මට මම මේ කරන්න හදන දෙයින් මට වෙලා තියෙන්නේ වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටිලා. මම මේ උත්සාහ කරන්නේ ඔබතුමිය කිය ඔබතුමිය මේ දැන් මොහොතකට ඉස්සෙල්ලා මට කිව්වා අලුතින් සෙස්ට්‍රෝම් එකකට 6 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. කෝටෝ ෆපිල් එකට 8 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මේගොල්ලන්ට කොහෙද ඉඩ දෙන්නේ? මේගොල්ලොම පත් කරලා තියෙනවා. වාහන දෙනවා. ඔවුන් ඉන්නට ඕන කාර්යාල ඕන කියලා. ඉතින් මම මේ පිළිබඳව සාකච්ඡා කරගෙන මොනවද කරන්න ඕනේ කියලා කල්පනා කරනකොට ඔබතුමිය වෙලාව ගන්නද? ඔබතුමිය වෙලාව ගන්නද? අපේ වෙලාවෙන් දෙන්න. අපේ වෙලාවෙන් අපි දෙන්න. ඔඩ මට තත්පරයක් දෙන්න. මේක හරි මේක අසාධාරණයි මේක. අසාධාරණයි. මේක ඔක්කොම අරගෙන අපි මට පුළුවන්කම තියෙනවා.
මට එයා ගත්ත වෙලාව දෙන්න.
මම මේකට උත්තරයක් දෙන්නට ඕන. මට පුළුවන්කම තිබුණා උසාවි අරගෙන ගිහලා වෙන කොයි හරි දාන්න. දාලා නීතිඥවරු ඉන්නවා දෙපැත්තක. අබ්ලික් දෙපැත්තක ඉන්නවා භාගයක් උසාවි එක තැනක භාගයක් උසාවි තව තැනක
ඒක තමයි හොඳ තමා පිළිතුරු වෙන්නේ
ඔබතුමී
ඉන්නතුමාගේ කතාවේදී තුමා කියන්නේ
ඒක ඉතාමත්ම හොඳ බිල්ඩින් එකක් මම කැමැත්තෙන් යන එකක් නෙවෙයි
ඒක පැහැදිලි කරන්න ඔබතුමාගේ කතාවේ
මම කියනවා මම මගේ පැහැදිලි කිරීම කරන්න මේක සත්භාවයෙන් කරපු දෙයක්
I'll be here නෑ ඇමතුමා එහෙම නා
ඉතින් කතා කරන්නේ
නෑ නෑ
ඒක දියන්නේ එතුමීට මයික් එක දීලා දියන්නේ ඔව් ඒක ඔබතුමාලා දෙන්න අතරේ බාධා කර ගැනීම මට දාලා නැහැ.
එතුමිය කැමති නම් විතරයි එතුමිය කතා වෙලා
දැන් ඔබ
දෙන්න පුළුවන්. මොකද මේ සම්ප්‍රදාය?
නෑ එතුමත්
මොකද මේ සම්ප්‍රදායන?
ඔව්. ඔව් ලක්ෂණ ගිරියල් ඇමතුමා.
ගරු ඇමතුමනි.
පොයින්ට් වඩ මෙතුමිය කතාව කරනකොට කට් එක බෝ කරලා මෙහෙම මෙදියත් වෙන්න බෑ. මේ මෙතුමියගේ වෙලාව තියෙනවානේ. යාට වෙලාව තියෙනද නැනම?
ඔව් ජොන්සන් ෆර්නැන්ඩෝ ඇමතුමා
තුමීර කැමති නම්
අද ප්‍රධානගතුමනි ප්‍රධාන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ගැනම පුදුම වෙනවා මේ පාර්ලිමේන්තුවේ මේ අපේ වැසිස්ස යද්දි ඇමතිරට සම්පූර්ණ නිවැරදිකම් තියෙන පාර්ලිමේන්තුවේ නම ගන්න ඒ අපේ වෙලාවෙන් එක ගන්න ඇයි බය වෙන්නේ
නෑ නෑ
තුමීර කැමති නම්
ඇයි අධිකරණ ඇමතුමා ඔබතුමිය ප්‍රශ්නයක් කිව්වේ ඔබතුමිය ගම විශාල මුදලක් ඉතින් ඒක නිවැරදිකම් එතුමාට අයිතිය දෙනවා ඇයි උගේ අලු විතරක් වෙනස්
වෙන්නේ
අමුන්නාස්සට you can reply thank you එතුමම කියනවා can reply so අපේ වෙලාව අරගෙන එතුමට මේ අවස්ථාව
දෙන්න
හරි හරි
ඒක බොරු කියන්න දෙන්න හොඳ නෑ
කතානායකතුමනි දැන් විශේෂයෙන්ම නෑ ඔබතුමා මම කියන්නේ එහෙමනම් ඔබතුමා විශේෂයෙන්ම මේ වැඩි කිරීම කරන්න ඉස්සර ගැන සලකලා බලන්න තිබුණා මම මේ කියන්නේ රටේ මේ වෙලාවේ අපි මම අධිකරණ ඇමතිවරිය හැටියට උසාවි වලට ගියාම ඉල්ලන්නේ මොනවද පුටු මේස ඒ තරමටම අපේ උසාවි සංකීර්ණවර ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම කියන්නේ දැන් ඉතින් වෙලා ඉවරයි, ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. හැබැයි ඔබතුමා නැවතත් මේ ගැන සලකලා බලන්නේ කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම නිතරම මේ සභාවේ කියවෙන දෙයක් තමයි දේශපාලන හේතුන් මත අපි එක එක අය සිර කරලා තියෙනවා කියලා. දුමින්ද සිල්වා මහත්තයාගේ නඩුව සහ ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම ඇති වුණේ ගරු ඇමතුමනි 94 2015 අතර කාලේ. 2015 යහපාලන රජයේ බලයට එනකොට දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීතුමා ඒගේ නඩුව අහලා ඉවරලා දඬුවම් දීලා ඉවරයි. අපේ කාලේ තිබුණේ අභියාචනයේ තමයි තිබුණේ. ඉතින් මම Court of Appeal. ඒක අභියාචනයක්.
That was wrong.
Appeal. අමතුම එක appeal.
ඒක වැරදි. That you are misled in the house because the judgment was pronounced after 8th of January 2015. At that point only those unwarranted telephone conversations took place. That is a fact.
Because I was not the Minister of Justice at that time. You. And also, I was not the Minister of Justice at that time. Yeah. I can't be telling you anything about the telephone calls, telephone conversations. I am not responsible for that. If it's my own call, I will. Otherwise, it's not my call. And ඒ වගේම මේ අපේ පිල්ලයන් මහත්තයා ගැන අපේ මේ ජොන්සන් ඇමතුමා හැමතිස්සෙම කියනවා. පිල්ලයන් ඇමතුමා ඒ මන්ත්‍රීතුමා අප පිට නිදහස් කරේ. නඩු අහලා නැහැනි ජෝසෆ් පරරාජ සිංහම් මැතිතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් නත්තල් දවසක පල්ලියේදී වෙඩි තැබීමක් සම්බන්ධයෙන් මම ඕක ගැන දන්නෙත් මේ පස්සේ තමයි. ඒ කියන්නේ අපිට මේ නඩු ගැන හොයන්න ඔබතුමාගේවත් මගේවත් කාර්යභාරය නෙමෙයිනේ. එතකොට ඒක ගැන මොකක් හරි පරීක්ෂණ කටයුතු සහ ඒ ප්‍රදේශයේ තිබිච්ච වාතාවරණය තස්තවාදී ප්‍රශ්නයක් තිබුණා. ඒවා මේවා හින්දා වෙන්න ඇති. දැන් අප පිට නිදහස් කරලා තියෙනවා. තාම නඩු අහන්න තියෙනවා. ප්‍රේමලාල් ජයසේකර හිටපු නියෝජ්‍ය ඇමතු නෑ ඔබතුමා හැමතිස්සෙම කියනවනේ වාඩි වෙන්න please sit down let me අනේ ඔබතුමා
ඔජොන් සෆනන්ඩ් ඇමතුමා
පිල්ලයන් මන්තුමා ගැන කියලා මෙතුමිය මගේ නම ප්‍රකාශ කරලා
ඇයි ඔයානේ කියන්නේ අපි
මම කියනවා හැබැයි මිනි මරුම් වෙලා චෝදනාවට ලක් වෙච්ච අය රිමාන් එකෙන් අප ලැබෙද්දී මාස 3කින් අප ලැබෙනකොට අවුරුදු 4මාරක් දේශපාලන සිරකරුවෙක් හැටියට
ඔබතුමාගෙන් උත්තරයක් ප්‍රේමලාල් ජයසේකර හිටපු මන්ත්‍රීතුමාගේ ප්‍රේමලාල් ජයසේකර මරණීය දණ්ඩනයට නියම වෙලා මෙහෙ ගෙනල්ලා ඉන්න මන්ත්‍රීතුමාගේ තීන්දුව දුන්නේ ජූලි 31 වෙනිදා ඔබතුමාලගේ රජය යටතේ. අපි නෙමෙයි. මේ ජූලි 31 වෙනිදා. මම හදන්නේ නැතුව මේ මිනිහ ඔබතුමාගේ ගෙදර ගහලා තියන්නද මේ මිනිහෙක් මරුණාන් පස්සේ. ඔයාට ලේසි උඩතලවෙ ඉන්නේ 10ක් මරලා ගෙදර ගියා වගේ. උඩතලවෙ ඉන්නේ 10ක් මරලා ගෙදර ගියා වගේ. ඔබතුමා උඩතලවෙ ඉන්නේ 10ක් මරලා ගෙදර ගියා වගේ. ඔයා හිතුවද මිනිහ ගහලා අපේ ගෙදර තියාගන්න කියලා? මොකද්ද? අනිවාර්යයෙන්ම මගේ මිනිසෙක් මරපුවම මගේ වගකීම ඒ මිනිසෙගේ අයිතිය වෙනුවෙන් කටයුතු කිරීම. මම නීතිඥ මහතුරු. මම නෑ ඒ මේ ජොන්සන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මේ ඔබතුමා ඔය කටින් ගහලා කරන වැඩ අපි හැමදාම දන්නවා. ඔබතුමා අපිත් එක්ක ඉද්දිත් කටින් ගහලා කරපු වැඩ අපි දන්නවනේ. ඒකින්ද කටවාගෙන ඉන්නද? හරිද? අපි පිළිගන්න අවශ්‍ය නැහැ. හැබැයි උඩතලවෙ ඉන්න 10ක් මරලා අපි ගෙදර ගිහිල්ලා නැහැ. ඒ වගේම මම විශේෂයෙන්ම මේක මං හිතන්නේ මගේ වගකීමක් මගේ ආධාරකරුවෙක් මැරුණාම මං එතකොට අධිකරණ ඇමතිවත් කවුරුත් නෙමෙයි. ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ ඔය අනිත් ඒවා කරනවා වගේ සිල්රෙදි නිදොස්කට නිදහස් කරනවා වගේ දිවි නැගුම නිදහස් කරනවා වගේ ඕකත් කරන්න තිබ්බන් ප්‍රේමලාල් ජයසේකර මහත්තයාට ආදරේ නා ඒ තරම්. ඉතින් ඒ වගේම තමයි ගරු ඒක නම් කරයි. මොකද උඩතලවින්නත් ඒ වගේ ආවනේ.
වෙලාව දෙන්න
ඔය මන්තුමා.
In innuendo. සිල් රෙදි නඩුව නිදහස් කරා වගේ මොකක් දෝකෙන් කියන්න හද
මොකක්
කියන්න හදන්න සම්බන්ධ වෙලා කියනවා අධිකරණ අපාද කරන්න එපා අධිකරණ අපාද කරන්න එපා හොඳ
නෑ Be cool. I'm not a practicing law like you know. I won't have precedence to take care of cases. Don't worry.
As a citizen, you need the independence of judiciary.
Of course. This is what we did. This is what we did. Don't worry. My God.
ඔබතුමිය විනාඩි දෙකක් මේ වෙනකොට වැඩිපුර අරන් තියෙන ඉදිරියට යන්න.
අනේ මට මගේ කරන් දෙන්නේ අර විනාඩි 10ක් කරන් දෙන්න මට එතුමගේ. මේ ගරු ඇවතුමනි ඔබ
ඔව් කිරියල්න අපේ විපක්ෂ නායක සංවිධායකතුමා.
ආමාර්ථ තා පැයද කාමරක් දීර්ඝ කරන්න කියලා මොකද දත
කටි. එහෙම දික් කරන්න බෑ දාද. ඔව්.
අතිකේ හොගක් ඉන්නවා අපිට වෙලා ඕන.
ඒ හිටියට අද එහෙමනම් ඔබතුමාලා මේ මේ කල්තැබීමේ යෝජනා ඉවත් කරගන්න.
හොඳයි හොඳයි. ඉවත් කරගන්න. අපි කල්තැබීමේ යෝජනා ඉවත් කරගන්නවා අපිට පැය දෙකමාරක්. අපිට
පැය දෙකමාරක් නෙමෙයි පැය.
අපිට විවා නෑ
අපිට ගන්න.
අපි අවසන් වෙනකන් වෙලා ඕන. ඔව්. අපි රෑ 9 වෙනකන් ඉන්න සුදානම්.
පැයක් වැඩිපුර ගන්න
අපිට වෙලා ඕන.
අර අවින් කරගන්න.
ඒ වගේම ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ඒ ආණ්ඩ රජය කාලේ තොරතුරු දැනගැනීමේ පනත
ඔව් විවාසදේව නායක කරමුතුමා
ගරු තලතාතුකරාල මහත්මිය මන්ත්‍රීතුමිය කියනකොට ප්‍රේමලාල්වත් නිදහස් කරගන්න සිල් රේදි නඩුවේ නිදහස් කරගත්තා වගේ මොකද්ද ඒකේ අර්ථය what is that insinuation ඒ කියන්නේ අධිකරණයට බලපෑම් කළා නිදහස් කරගත්තයි කියලා. එයාට එහෙම කතා කරන්න පුළුවන්ද නඩුකාරයෝගෙන්? පුළුවන්ද? හිටපු අධිකරණයෙමෙත්.
හරි බොහොම ඉස්සරේ.
මේ කතානායකතුමනි ඒ වගේම ණය සහන මණ්ඩල අපි කොළඹ තිබිච්ච එක වෙනුවට පහක් ඇති කරලා තියෙනවා විශේෂයෙන්ම විශාල කාර්යභාරයක් කරන ඒ ණයසහන මණ්ඩල පහම ස්ථාපිත කරන්නයි කියලා මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමාට තවත් ලේසි 2002 සාපරාධී ක්‍රියා සම්බන්ධයේ සහයෝගිතා පනත අපි තවත් ස්කෝප් එක ලොකු වැඩි දියුණු කරලා තියෙනවා විශේෂයෙන්ම අවුජුර මහේන්ද්‍රරාව මේ රටට ගේන්න පුළුවන්. ඒ වගේම දරුවෙකුගේ සාපරාධී වගකීමේ වයස අවුරුදු 8 ඉඳලා 12 වෙනකන් අපි වැඩි දියුණු කරා. ඒ වගේම කාලාවරෝධ පනත අවුරුදු 30ක් තිස්සේ අර තිබිච්ච යුද්ධයේ කාලයේදී උතුරු නැගෙනහිර අයට නිශ්චල දේපළ සම්බන්ධයෙන් තිබුණු ගැටලු විසඳගන්න ඒක ඒ කාලාවරෝධ පනත අපි සංශෝධනය කරා. ඒ වගේම පූර්ව නඩු විභාග ඔබතුමාට දැන් පටන් ගන්න පුළුවන් ඔබතුමා වාර්තා පොතේ කියලා තියෙනවා. ඒ වගේම වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය පිහිටවලා තියෙනවා. ඒ වගේම විශ්‍රාමික අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු උසාවියකට එනකොට අපි ගෙවන ප්‍රමාණය රුපියල් 5000ක් දක්වා වැඩි කරා. ඒ වගේම හදිසි බලන පරීක්ෂකවරුන්ගේ දීමනා රුපියල් 1000 දක්වා වැඩි කරා. ඒ වගේම අධිකරණ බල ප්‍රදේශ වෙනුවට සාමදාන විනිශ්චකාරවරුන්ගේ බල ප්‍රදේශ පරිපාලන දිස්ත්‍රික්ක ඒකක බවට පත් කරා. ඉතින් මේ හැම එකක්ම කරනවා වගේම විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා අපි ඒ කාලේ සංශෝධනය පටන් ගත්තා. තාමත් බ්‍රිතාන්‍ය යුගයේ දඩ මුදල් තියෙනවා. ඒ ප්‍රමාණය සංශෝධනය කරන්න මොකද ඉතාම සුළු බරපතල වැරදි වලට දැන් තියෙන සුළු දඩ ප්‍රමාණයක්. ඒ වගේම මම එදත් අපේ අධ්‍යාපන ඇමතුමත් මෙතන ඉන්නවා මම ඉල්ලීමක් කරා නීතිය අධ්‍යාපනය නීතිය අඩුතරමේ 6 වසර ඉඳලවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගෙන කමිටුවකුත් පිහිටවලා තියෙනවා. අධ්‍යාපන විෂය මාලාවට නීති එකතු කරන්න නීතිය නොදන්නා කමින් තමයි බන්ධනාගාර පිරිලා මේ වගේ නොයෙකුත් විදිහේ තත්ත්වයන් නැති වෙන්නේ. ඒ වගේම තමයි මේ අමාත්‍යාංශය යටතේ තියෙන රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂයෙන්ම කතා කරන්නට ඕනේ මත්ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන්. මත්ද්‍රව්‍ය 66355ක නඩු සම්බන්ධයෙන් අද ගබඩා කරලා තියෙනවා මේවැය හෙරොයින් කොකේන් වගේ ඉතාම බරපතල ගණයේ මත්ද්‍රව්‍ය ප්‍රමාණවල් කිලෝ 25 ඉඳලා කිලෝ 100 දක්වා ඉඳලා ගබඩා කරගලා තියෙනවා. අපි මේ සඳහා යෝජනා කරා මේවා ඉවත් කරන ක්‍රමවේදයක්. ඒකත් ඔබතුමා ගැන අවධානය යොමු කරොත් ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි බන්ධනාගාර සම්බන්ධයෙන් කටයුතු කරනකොට කතා කරනකොට පහුගිය රජය කාලෙත් මේ වගේ උපවාස කැරලි නිතරම බන්ධනාගාර තුළ ඇති වුණා. අපි විශේෂ කාර්යගරු හිටපු ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවය මත අපිට පුළුවන් වුණා බන්ධනාගාරවලට විශේෂ කාර්ය බලකාය යොදන්න. නමුත් හිටපු ඒක ප්‍රධානියා අපිට දුන්නේ අඟුරුකොළ පැලැස්සට විතරයි. බූස්සට දරුණු ගණයේ පාතාල නායකින් එහෙම තියෙන අධිආරක්ෂිත බන්ධනාගාරයක් හැටියට පත් කරලා එතන තියන්න කටයුතු කරත් අපිට ඉතාම අමාරු වුණා. විශේෂ කාර්ය බලකායේ අය යොදවන්න වැලිකඩටත් අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරා. නමුත්
ඔබතුමේ විනාඩි 12ක් අරගෙන තියෙනවා.
ඒ වගේම ඒවා ඉති කරන්න දෙන්නේ නැහැ කරන්න. මහින් අඩු කරන්න මගෙන් නෙමෙයි, මගෙන් අඩු කරන්න එපා කතා කරලා. ඒ නිසා මම ඔබතුමාට විශේෂයෙන්ම මේ අපේ වෙනම මට මගේ කාලය මදි නිසා මං විශේෂයෙන් බන්ධනාගාරය ගැන එච්චර කතා කරන්නේ. බන්ධනාගාරයේ වැඩි පිරිසක් ඉන්නේ මත්කුඩු වලට ඇබ්බැහි වූ අය. මේ සම්බන්ධයෙන් අපි වීරවිල මධ්‍යස්ථානයක් හැටියට පත් කරගෙන එතන මේ අය පුනරුත්ථාපනය කරන මේකට ඩේන්ජරස් ඩ්‍රග් කන්ට්‍රෝල් බෝඩ් එක අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගත යුතුයි අමතුමනි. මොකද ඒගොල්ලෝ අතේ තමයි මේ සම්බන්ධයෙන් වැඩසටහනක් තියෙන්නේ. එහෙම නැතුව මත්කුඩු කොච්චර පාවිච්චි කරන එක ඇබ්බැහි වෙච්ච අය ගැන අපි උසාවියේ දඩ ගැහුවත් ඒවා එකතු කරත් මත්කුඩු ජාවාරමක් හැටියට කරන අය මේකට කවදාවත් අහු වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කළා ඩ්‍රග් ඩිපෙන්ඩන්ට් පර්සන්ස් ට්‍රීට්මන්ට් ඇන්ඩ් රීහැබිලිටේෂන් කියලා පනත පාවිච්චි කරලා මේ අයව පුනරුත්ථාපනය කරන්න කටයුතු කරන්නේ කියලා ඉල්ලනවා. ඒ වගේම බන්ධනාගාරවල කනිෂ්ඨ නිලධාරීන් උසස් නිලධාරීන් කොහොමඩත් ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ටික කරගන්නවා. හැබැයි විනය කටයුතු සම්බන්ධයෙන් උසස් වීම සම්බන්ධයෙන් මේ කනිෂ්ඨ නිලධාරීන්ට ලොකු ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව නැති කරගන්න නම් ඒ අය ගැන ලොකු අවධානයකින් ඔබතුමාට කටයුතු කරන්න වෙයි ඇමැත්තුමනි. මොකද ලොකු අසහනයක් ඒ වගේම ලොකු ප්‍රශ්න ගණනාවක් ගැටලු ගණනාවක් සමහර අයගේ ජීවිත නැති වෙලා තියෙනවා. ජීවිත පූජා කරලා තියෙනවා මේ කනිෂ්ඨ නිලධාරීන්. ඒ අය සම්බන්ධයෙන් ඔය කිසිම තැනක කියවෙන්නේ නැහැ. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් උත් ඔබතුමා අවධානය යොමු කරයි කියලා හිතන ගමන්ම මම විශේෂයෙන්ම මේ වෙලාවේදී අපේ ප්‍රියංකර ජයරත්න ඇමැත්තුමාගේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගැන වචනයක් කියන්න බලාපොරොත්තු වෙනවා. ගරු අද ඉන්ෂුරන්ස් එකෙන් ගහපු එක විදිය කියලා දෙන්න. ඔබතුමා කලබල වෙන්න එපා.
රෑට යන්න නැතුව ඔබතුමා කතා කරගෙන යන්න.
වැඩි සෑයට යන්න එපා.
ඔබතුමා කතා කර ඔබතුමා කතා කරගෙන යන්න. කොහෙවත් පැටලෙන්නේ නැතුව.
මම මතක් කරන්නට ඕනේ එදා රිසානා නාෆික්ගේ බෙල්ල ගහන දවසේ තමයි අපි ඔක්කොම අපි විපක්ෂයේ හිටියේ.
මම තමයි ඔබතුමා කතා කරන්නේ.
දැනගෙන හිටියේ. දැනගත්තේ. නමුත් මම ඔබතුමාට කියන්නේ අපි එදා ජනාධි 2015 ජනාධිපතිවරණයේදී දීප පොරොන්දුවක් අනුව ශ්‍රමික සුරකුම වැඩසටහන පටන් ගත්තා. ඒ අනුව විදේශ සේවා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධව සංවර්ධන නිලධාරීන් 1100ක් පමණ උපාධිධාරීන් හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඉන්නවා. ඒ අයව මේකට යොමු කරලා අපි ශ්‍රමික සුරකුම වැඩසටහන පටන් ගත්ත නිසා අපි කිසි කෙනෙකුට නොදැනෙන විදියට ඒ අයට කිසිම අපහසයක් නොවන විදියට ගල් ගහලා මරන්න බෙල්ල කපලා දාන්න තීරණය වෙච්ච අයව මේ රටට ගෙන්න ගන්න පුළුවන් වුණා. ඉතින් මම විශේෂයෙන්ම ඇමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඔබ ශ්‍රමික සුරකුම වැඩසටහන අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න. මොකද බරපතල සමාජමය ප්‍රශ්නයක් ඇති වෙලා
තියෙනවා
මේ සම්බන්ධයෙන්. ඒ වගේම තමයි අපිට ආරංචි විදේශ සේවා නියුක්ති කාර්යාලයේ පිටරටවල් 15ක විශේෂයෙන්ම අරාබිකරේ තානාපති කාර්යාලවලට නිකුත් කරලා තියෙන ඇරලා තියෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් 150ක් ගෙන්නන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ 150න් මේ වෙනකොට 60ක් ඇවිල්ලා තියෙනවායි කියලා ජයරත් නැමැතිතුමනි අපිට දැනගන්න ලැබිලා තියෙනවා. තවත් 30ක් විතර එන්න යනවලු. මම ඔබතුමාට කියන්නේ කරුණා කරලා මේ අයව ගෙන්නන්න එපා. මේ අය යන්නේ අවුරුදු දෙකක කාලයකට. මේ අය තමයි එහෙ හිරගෙවල් වල ඉන්න අය. එහෙ තානාපති කාර්යාල වල ප්‍රශ්න තියෙන වීසා නිකුත් කිරීම වැඩපලේ තියෙන ප්‍රශ්නේ වෙන අඩත් ඇට්ට මේ හැම එකක් සම්බන්ධයෙන්ම කටයුතු කරන්න මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශේ ඒ තානාපති කාර්යාල වලට යවන නිලධාරි අපිට ආරංචියක් තියෙනවා. මොකද මේගොල්ලන්ගේ සම්පූර්ණ වැය දරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය. මේගොල්ලෝ වෙනුවෙන් වියදම් කරන්නේ ඔබතුමාගේ කාර්යාංශය. මේකට කම්කරු අමාත්‍යාංශේ කට්ටිය ඇරලා හරියන්නේ නැහැ. එහෙමනම් මහ භාණ්ඩාගාරයේට විශාල මුදලක් මේ වෙනුවෙන් දරන්න සිද්ධ වෙනවා. ඉතින් මම දන්නවා ඔබතුමාගේ විදේශ සේවා නියුක්ති කාර්යාංශේ බිලියන 9ක සීලරස් තැන්පතු තියෙනවා. ක්වෙට් ෆන්ඩ් එකේ බිලියන 3ක් තියෙනවා. අපි මේ වෙලාවේදී 2015 ජනවාරි 8 වෙනිදා ඒ පැවතිච්ච මැතිවරණයේ තවත් පොරොන්දුවක් තමයි විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දීම. ඒක සේරම හදලා අවසන් කරලා තියෙන්නේ. ඒ සඳහා යන්නේ බිලියන 2ක් විතරයි. මේක ක්‍රියාත්මක කරන්න කියලා මම ඔබතුමාගේ විදේශ රැකියා ශාස්ත්‍රයේ නියුක්තිය මේ අය වෙනුවෙන් මේ බිලියන 2ක් යොදවන එක මේ රටට ගේන ආදායමත් එක්ක විශාල මුදලක් නෙමෙයි. ඒ නිසා ඒ සඳහා ඔබතුමාගේ මේ අවධානය යොමු කරනවා වගේම මේ අද හිර වෙලා ඉන්න ප්‍රමාණය ගෙන්න ගන්න නැතුව ඒ මිනිසුන්ට එන්න සල්ලි නැතුව ඉන්න අයව ගෙන්නන්න වර්කර්ස් වෙල්ෆෙයා ෆන්ඩ් එක තියෙනවා. WWF එකෙන් ඒ මුදල් ගෙවලා ඒ මිනිසුන්ව මේ රටට ගෙන්නන්න. ඒගොල්ලෝ ඈත බොහොම අමාරුවෙන් ඒ රටවල් වල ඉඳගෙන විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ රටට ප්‍රධානම ආදායම් මාර්ගයේ හැටියට අපිට මේ රටට මුදල් ලැබෙනවා. ඒ නිසා කරුණා කරලා මේ හැම එකක් සම්බන්ධයෙන්ම කම්කරු ඇමතුමත් ඉන්නවා. ඔබතුමාගේ අවධානය යොමු කරමින් මට වැඩිපුර වෙලාවක් ලබා දීපු ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මේ
විනාඩි 20ක් අරගෙන දෙන
වැඩි. මේක මේක ගන්ධ ගරු කතානායකතුමනි ආඩු
බක්සි. තව ගන්නවා ඇති.